බොහොම ස්තුති ගරු සභාපතිතුමනි, මම කතා කරන්න නැගිට්ටට පස්සේ වසන්ත බණ්ඩාරගරු සහෝදර මන්ත්‍රීතුමත් මම බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කරපු අපේ රතන හාමුදුරුවොත් මතක් කළ ඒ අමානුෂික ඝාතනය හෙලා දකිනා වගේම අද අපි ඒ පිළිබඳ අපගේ විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පාකිස්තාන මහකොමසාරිස්වරයා මුණ ගැහෙන්න අද හැන්දෑව අපි යනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඒ කතාවෙදිත් මූලික නිමිත්ත බවට පත්වෙන්නේ මනුස්සකම. ආගමක් වෙනුවෙන් මිනිස්සු මිනීමරණවා නම් ලෝකෙකට මොකටද ආගම් කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවක් ඇතුළට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කිරීම සඳහා පාර්ලිමේන්තු මහජන නියෝජිතයෙකුට පමණක් ලැබෙන ස්වකීය සන්නිවේදන අනන්‍යතාවයක් වන පාර්ලිමේන්තු වරප්‍රසාදයට හැංගිලා මිනිස්සු අමානුෂික වෙන විදිය දැකපු පාර්ලිමේන්තු දවසක් අද. අද මේ විවාදයේ මැද්දේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සන් ප්‍රනාන්දු ගරු ඇමතුමාගෙන් අවසරය ලැබ මේ කතාවට මං වෙලාව ඉල්ලගත්තට මම ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමනි පාරවල් ගැන කතා කරන්නේ නෑ මේ විනාඩි කීපේදී. හේතුව පාර්ලිමේන්තුවේදී තමන් කරන කතාවක ඇතැම් සාහසික ප්‍රකාශ අනිත් මිනිහෙකුගේ පපුවට වේදනාවක් විදිහට දැනෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි එවුන් ඉන්න පාර්ලිමේන්තුවක හදන පාරවල් ගැන කතා කරලා වැඩක් නැහැ කතකින්. මගේ මතකේ යනවා 2009 මාර්තු මාසේ 10 වෙනිදා මම එවක ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ රාජකාරී කටයුතු කළේ. අපිට උදෑසන ආරංචියක් ලැබෙනවා මාතර අකුරැස්ස ගොඩපිටිය ජුම්මා දේවස්ථානයේ අභියස මරාගෙන මැරෙන ත්‍රස්සවාදී ප්‍රහාරයක් එල්ල වෙලා කියලා. ඒ ප්‍රහාරයට අහුවෙලා 14 දෙනෙක් මියගියා, 35 දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබුවා. ප්‍රහාරයේ උණුසුම ගින්දර නිවෙන්න ඉස්සෙල්ලා ඒ සිද්ධිය ඇසින් දැක්ක මිනිහෙක් විදියට ඒ වේදනාව පපුවේ තියාගෙන මං කතා කරන්නේ. මගේ ප්‍රශ්නය ගරු සභාපතිතුමනි, ඒ සාහසික ඒ ම්ලේච්ඡ ත්‍රස්සවාදී ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබලා තමන්ගේ ජීවිතේ ඉතාම දුක්ඛිත තත්වයකට පත්වෙලා ඉන්න මේ උත්තරීතර සභාවද වරක නියෝජනය කළ ගරු මහින්ද විජේසේකර ඇමතිතුමාව මතක් කරලා අද උදේ මනුෂ්‍ය නානයක්කාර ගරු මන්ත්‍රීතුමා කියනවා නිකං උඹලා තාත්තට හොඳ වැඩේ වගේ එකක්. එහෙම තැනක ඉඳලා අදහසක් ප්‍රකාශ කරපු මේ පාර්ලිමේන්තුවේ ඊට විරෝධය පළ කරන්න අපි අපේ මන්ත්‍රී කණ්ඩායම විදියට මනුෂ්‍ය නානයක්කාර ගරු මන්ත්‍රීතුමාව හොයාගෙන එතනට ආවා. ගහගන්න නෙවෙයි, ඇයි ඔබ මේ තරම් සාහසික වුණේ කියලා අහන්න. හේතුව මනුෂ්‍යත්වයට මේ තරම් නිගා දෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද නැමැති ආරක්ෂාව, පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව අපිට නැවත ප්‍රශ්න කරන්න වෙයි. ඊයේ දවසෙත් මනුෂ්‍ය නානකාර ගරු මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් OIC කමක් දෙන්න 1,05,000 ගන්නවා කියලා කතාවක් කිව්වා. අපි එතුමාගෙන් ඇහුවා නම කියන්න කරුණා කළා. අපි ඒක කළේ එහෙම නොවුනොත් අවුලක් තියෙන නිසා. අද උදේ ඇවිල්ලා කංචන විජේසේකර ගරු රාජ්‍ය ඇමතුමාට කියනවා මෙන්න ලියුම මම කියන්නද, මේ ඩිබේට් එක ලයිව් බලාගෙන ඉන්නවා මේ රටේ 2,20,00,000 මිනිස්සු. ඒ ලියුමේ තියෙන්නේ මොකක්ද කියලා කියන්න නැතුව චෝදනාවක් කළාම වැරදි අදහසක් මිනිහෙක් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සමාජගත වෙනවා. ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැර්ශීර්ෂයේ කතාවේදී මම කතා කළේ මේ ලෝකේ ගිලගන්න ඊළඟ සන්නිවේදන ව්‍යසනය පිළිබඳව. මං එදා කිව්වා අපි මේ යමින් ඉන්නේ පශ්චාත් සත්‍ය සමාජයකට. මේ ඇත්ත සහ බොරු අතර තියෙන වෙනස තේරුම් ගන්න බැරි මිනිස්සු විසින් නිර්මාණය කරන දේශපාලන කතාන්දර වලින් අද මිනිස්සුන්ගේ දේශපාලන ප්‍රතිරූපය තේරුම් ගන්න පෙළමෙන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සියල්ලට අමතරව මම සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ සමගි ජන බලවේගෙන් ප්‍රශ්න කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නැගිට්ට වෙලාවේ මම රීති ප්‍රශ්නයක් මතු කරලා ඇහුවෙත් මහින්ද විජේසේකර හිටපු ඇමතිතුමා ත්‍රස්තවාදී කොටි බෝම්බ ප්‍රහාරයකට අහුවෙලා එක තැන් වෙලා ඉන්න එක පිළිබඳව කරපු ඒ සාහසික ප්‍රකාශයට තමුන්නාන්සේලා එකඟයිද කියලා. මේ ගොඩපිටියේ ජුම්මා දේවස්ථානය ළඟ බෝම්බ ප්‍රහාරය තමයි එල්ටීටීයේ දකුණේ පුපුරෝපු අන්තිම බෝම්බේ. එදා දවස නබිනායකතුමාගේ ජන්මදිනය, නබිනායකතුමාගේ ජන්මදිනය වෙනුවෙන් පවත්වපු රාජ්‍ය ජාතික උත්සවයට ප්‍රභාකරන් ගහපු බෝම්බෙන් තමයි මහින්ද විජේසේකර හිටපු ඇමතිතුමා තුවාල ලැබුවේ. ඒ සංවේදී සිද්ධිය ඊට අමතරව අපි මෙහෙම කල්පනා කරලා බැලුවොත් ත්‍රස්තවාදී ප්‍රහාරකින් හෝ වේවා වෙන යම් ප්‍රහාරයකින් හෝ වෙන යන සිදුවීමකින් හෝ වේවා තමන්ව මේ ලෝකෙට දායාද කරපු තමන්ගේ රත්තරන් තාත්තා ලෙඩ ඇඳේ ඉන්න වෙලාවක ඒ තාත්තගේ පුතාගේ මූණට ඒ තරම් සාහසික ප්‍රකාශය කරන්න තරම් සමගි ජන බලවේගය දේශපාලනිකව මේ තරම් ගෝත්‍රික වුණේ කොහොමද කියලා මම සමගි ජන බලවේගයේ මේ හිස් පුටු ටිකෙන් හරි අහන්න වෙනවා.
ගරුමන්ත්‍රීතුමාට නාඩියක් කාලයක් තිබෙනවා.
හරි, ගරුමන්ත්‍රීතුමා අවසන් කරන්න. මෙන්න මේ අමනුස්සකම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේක කතා කරන්න මම නැගිට්ටේ. මම මේ උත්තරීතර සභාවේ අවසානයේ කියනවා මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ ලලිත් තිල්ලාවල මගේ සහෝදර ජේෂ්ඨ මන්ත්‍රීතුමයි විපක්ෂයේ තුෂාර ඉඳුරිලි ඊයේ මේ පාර්ලිමේන්තුවේ ලයිට් ගිය වෙලාවේ ලිෆ්ට් එකේ හිර වුණා. අන්න අපිව අපිට දැනෙන තැන ලිෆ්ට් එකේ අඳුර විතරයි තිබුණේ. ඊළඟ මොහොතේ මරණයද කියලා ලලිත් තිල්ලාවලටයි තුෂාර ඉඳුරිලිටයි තේරුණේ නැහැ. ඒ දෙන්නා කොයි මොහොතද එළියට එන්නේ අපි කියලා කල්පනා කරන්න උනේ. ඒ වෙලාවේ එල්ලාවල පොහට්ටුවේ ඉඳුනිල් සජපේ කියලා නෙවෙයි ඒ ප්‍රශ්න දී අපි බැලුවේ. ඒ තමයි මිනිස්සුන්ට මරණය දැනෙන තැන, ඒ තමයි මිනිස්සුන්ට ශාරීරික වේදනාව දැනෙන තැන. මෙන්න මේ මනුස්සකම තේරුම් ගන්න බැරි මනුෂ්‍ය නානක්කාරගේ ඒ අමනුෂ්‍ය ප්‍රකාශයට අපි සමස්ත මන්ත්‍රී කණ්ඩායම විදියට අපගේ විරෝධය පළ කරනවා. අපි මනුෂ්‍ය නානක්කාරට ගහන්නාව නෙවෙයි, අපි මනුෂ්‍යව හොයාගෙන ආවේ කොටින්ගේ බෝම්බෙන් තුවාල ලැබපු එකතැන් වෙච්ච තාත්තා ගැන ඒ තරම් දහදුරා කතාවක් කියන්න තරම් ඔබ සමාජයේ යමක්කමක් සමාජයේ සන්නිවේදන මූලධර්ම පිළිබඳ දන්න මිනිහෙක් විදියට ඇයි ඒ තරම් අමානුෂික වුණේ කියන කාරණාව මතක් කරන්නයි අපි එතුමා හොයාගෙන එතෙන්ට ආවේ. සරත් පොන්සක මැතිතුමා එක්ක මම අපි කතා කළා. ආචාර්ය හර්ෂද සිල්වට අපි කිව්වා මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියා නම් එතුමගෙන් අපි ඉල්ලනවා ලක්ෂ්මන් කිරියල්ල වැනි ජ්‍යෙෂ්ඨ මිනිස්සෙකුට ඒ කාරණාව නොතේරීම පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආදුනිකම මිනිස්සෙක් විදියට මට කනගාටුවක් තියෙනවා. මම එච්චරයි ඒ ගැන කතා කරන්නේ. අහම්මෙන් නැගිටින්න ලැබිච්ච මේ වෙලාවේ පෙරේද මේ උත්තරීතර සභාවට පැමිණි මගේ දිස්ත්‍රික්කයේ මම ඉගෙනගත් ඉස්කෝලේ මම උපන් ගමේ ඉපදුණු ලලිත් වර්ණකුමාර්ගරු මන්ත්‍රීතුමන්ගේ පාර්ලිමේන්තු ප්‍රවේශයට සහෝදරාත්මක සුබ පතන්නත් මේ අවසන් තප්පරේ පාවිච්චි කරමින් තමුන්නාන්සේට ස්තුති කළා මම නියඳ වෙනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ගරු එරාම් වික්‍රමරත්න මන්ත්‍රීතුමා විනාඩි 9ක් තිබෙනවා. ගරු අබ්දුල් හලීම් මන්ත්‍රීතුමා, සුරේෂ් ප්‍රදිවිල් මන්ත්‍රීතුමා, එසේ මරික්කාර මන්ත්‍රීතුමා, ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමා, සුජිත් සංජය පෙර මන්ත්‍රීතුමා, ධර්මසේන විජේසිංහ මන්ත්‍රීතුමා, හෙක්ට අප්පෝහ මන්ත්‍රීතුමා, එම් උදය කුමාර මන්ත්‍රීතුමා, ජේසි අලුවතුල මන්ත්‍රීතුමා, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, කරු හේෂා විතානගි මන්ත්‍රීතුමා, විපක්ෂයේ තවර මන්ත්‍රීවරුන්ව කතා කරන්න අවශ්‍ය අභිලාෂය තියෙන ගරු සුමිත් උඩුගමර මන්ත්‍රීතුමා, විනාඩි 10ක් කාලයක් තිබේ ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි, අද මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්න මොහොතේ අදහස් දක්වන්න ලැබීම විශාල භාග්‍යවන්ත අවස්ථාවක් හැටියට සලකනවා. අද අපේ පාර්ලිමේන්තුවේ සුවිශේෂී දිනයක්. අවුරුදු 4 හමාරක් ආණ්ඩු කරලා ජනතාව ඉදිරියේ අසමත් වෙච්ච
ඕඩර් ප්ලීස් ගරු සංජීව ඉදිරිමාන මන්ත්‍රීතුමා සභා මෙහෙම
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
අවුරුදු 4 හමාරක් මේ රටේ ජනතාවට බොරු කියලා බලයට පත් වෙලා මේ රටේ ජනතාව කබලෙන් ලිපට දාලා මේ රටේ ආර්ථිකය විනාශ කරපු අවිචාර අශිෂ්ට විපක්ෂය අද මේ අමාත්‍යාංශයේ විවාදයට එක්වෙන්නේ නැතුව ඒ විවාදයට මුහුණ දෙන්න බයේ ඒ විවාදයට හරියට මුහුණ දීලා අවශ්‍ය පණීරය දෙන්න බැරුව ඒ අය පෞගිය කාලයේ අමාත්‍යාංශය තුලින් කරපු වංචා දූෂණ හොරකම් එළිවෙන නිසා අද පාර්ලිමේන්තුවේ වෙන ප්‍රශ්නයක් ඇදලා අරන් පාර්ලිමේන්තුවෙන් පැනලා ගියා. අපි දැක්ක ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හැටිව පෙනී සිටපු දවසේ ඉඳන් අද දක්වා මේ විපක්ෂය හැසුරුණ විදිය, මේ විපක්ෂය පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු සමාජගත කරලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මේ පාර්ලිමේන්තුව නොමග යවනවා. ඊයේ දවසෙත් අපි දැක්කා මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා දෙසට බොහොම වෛරයෙන් ද්වේෂයෙන් පැනලා ගිහිල්ලා එතුමාට තර්ජනය කරනවා. ඒ අවස්ථාවේ තමයි මේ දෙපාර්ශ්වය අතර වාක් ප්‍රහාරය සිද්ධ වුණේ. අද ඊටාම ද්වේෂ සහගතව මේ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමාම අපේ කාංචන විජේසේකර මැතිතුමාගේ ආදරණීය පියාණන් කොටි තස්තවාදියාගේ බෝම්බට අහුවෙලා අද රෝගාතුර ඉන්න පියාණන්ට අපහාස කෙරුවා. එනිසා අපේ මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා මේ වාගේ ද්වේෂ සහගත ප්‍රකාශ කරන්න එපා කියලා ඉල්ලා හිටින්න. මේ අනවශ්‍ය බොරු පාර්ලිමේන්තුවේ ඇදලා අරන් පැනලා දීව වෙන මුකුත් නිසා නෙමෙයි. අද මේ මහා මාර්ග අමාත්‍යාංශයේ විවාදයේදී අපි හැමෝම කතා කරේ මේ රටට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞභාගිය දක්ම වැඩසටහන අනුව මාර්ග කිලෝමීටර් 100,000ක් කාපට් කිරීමේ ව්‍යාපෘතියත් එක්ක අද මුළු රටම වැඩ විමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ විපක්ෂයට අද කරුණු නැහැ මේ විවාදෙ ඉදිරිපත් කරන්න. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මහා මාර්ග පද්ධතිය කියන්නේ රටක අපේ ශරීරයේ රුධිර නාල පද්ධතිය වගේ ඉතා වැදගත්. ඒ නිසා තමයි මේ මාර්ග පද්ධතියේ වටිනාකම හඳුනගෙන දූරදර්ශී නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා අපේ රටේ ජනතාවගේ පිනට පහළ වෙච්ච නායකයා මහා මාර්ග පද්ධතිය අලුතෙන්ම නිර්මාණය කරලා මුළු රටේම මාර්ග ටික සංවර්ධනය කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරා. ලෝකයේ දියුණු වුණු මැලේසියාව, සිංගප්පූරුව, යුරෝපයේ රටවල් වගේ අපේ රටත් දියුණු කරන්න අවශ්‍ය ඒ යෝධ සංවර්ධන ව්‍යාපෘති අපේ රටේ ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. එතුමා යෝධ සංවර්ධන ක්‍රියාප්ති ක්‍රියාත්මක කරනවා වගේම එතුමා ගමේ පුංචි මිනිස්සුය ගැන හිතුවා. ඒ නිසා තමයි අපේ ගම්වල කවදාකවත් නොහිතපු ගමේ පුංචි පාරට කොන්ක්‍රීට් එක වැටුනේ. ඒ දණ්ඩෙන් ගිය මිනිස්සුන්ට පුංචි පාලම නිර්මාණය කරලා දුන්නා. ඒ වගේම ගමත් නගරයත් එකතු කරන මාර්ගය කාපට් කරලා දුන්නා. ඒ වගේ මුළු රටේම මාර්ග පද්ධතිය සංවර්ධනය කර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. අධිවේගී මාර්ග නිර්මාණය කරා. අපේ රටේ මිනිස්සුන්ට හීනයක් කියලා තිබුණු අධිවේගී මාර්ග ටික ආරම්භ කෙරුවා. අද බලන්න කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදපු නිසා අපේ රටේ ජනතාව මොනතරම් පහසුවෙන් ගමන් කරනවද? පැය එකමාරක් දෙකක් ගමන් ගත්ත මිනිස්සු විනාඩි 15න් කොළඹට එනවා. ඒ වගේම කොළඹ ඉඳන් ගාල්ලට පැය 3-4ක් ගියම මිනිස්සු එක පැයෙන් ගාල්ලට එනවා. ඒ වගේම කොළඹ ඉඳන් මාතරට ගියම මිනිස්සු පැය 4-5ක් ගිය මිනිස්සු පැය එකමාරෙන් අද යනවා. හම්බන්තොට ගිය මිනිස්සු පැය 5-6ක් ගියා ගමන් මෙහෙස. අද පැය 2කින් හම්බන්තොට යනවා. ඒ වගේම තව සතියකින් ආරම්භ කරනවා ජනතාවගේ අයිතිරපත් කරලා දෙනවා මීරිගම සිට කුරුණෑගල මාර්ගය. පැය 2ක් එකමාරක් ගියපු මාර්ගය විනාඩි 20න් කුරුණෑගලට යන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා. මෙහෙම තමයි රටක් දියුණු කරන්නේ. මේ රටේ මිනිස්සුගේ කාලය ඉතුරු කරලා, ඉන්ධන ටික ඉතුරු කරලා, මේ රටේ සංවර්ධනයේ දැවැන්ත පිටුවහල කියන ව්‍යාපෘති ටික මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරා. එතුමා එදා දූරදර්ශී නායකයෙක් හැටියට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී අපි දැක්ක අනුර කුමාර දිසානායක 40 විදිය දකුණු අධිවේගී මාර්ගය හදද්දී අද ගමෙන් බලයට පත් වෙන්න උත්සාහ කරන මිනිසුන් රවට්ටන්න උත්සාහ කරන අනුර කුමාර දිසානායක මොනවද කිව්වේ? චීන ප්‍රාකාරය වගේ පස්කන්දක් ගහලා කිව්වා. ඒ පැත්තේ වතුර ටික මේ පැත්තට එන්නේ නැහැ කිව්වා. ඒ පැත්තේ බල්ලට මෙහට එන්න බෑ කිව්වා. මේ පැත්තේ බල්ලට ඒ ගෙදරට යන්න බෑ කියලා මහා බලු කතා කිව්වේ. පාර හදන්නේ හම්බන්තොටෙන් ඇමුල්තියල් ගේන්න කිව්වා. එහෙම තමයි අද ගමෙන් ආරම්භ කරන කියන ජනතා විමුක්ති මේ රටේ මිනිස්සුන්ට බොරු වෙපිරුවේ. දූරදර්ශී නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ප්‍රතිපත්ති ගේද්දී එදා අනුර කුමාර දිසානායක දැක්ම උනේ ඒකයි. මහා බොළඳ කතා කිව්වේ. ඒ නිසා විශේෂයෙන් මේ රටේ ජනතාව දැනගන්න ඕන අදත් මේ අනුර කුමාර දිසානායක පක්ෂය කරන්නේ මේ සංවර්ධනයේ කකුලෙන් අදින එක. ඉතිහාසෙ ඉඳන්ම අපේ රටේ සංවර්ධනයට දැවැන්තම මරුපහර ඒ වගේම හැම හොඳ වැඩ කටයුත්තම කකුලෙන් අදින්නේ මේ ජනතා විමුක්තිට වුණ අනුර දිසානායකලගේ පක්ෂය කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
විනාඩි 2යි.
ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කාපට් කිරීම ආරම්භ කරලා කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන අපේ රටට හඳුන්වා දීලා සෞභාග්‍ය දැක්ම අනුව මේ වැඩසටහන තමන්ගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන ගියපු අමාත්‍යංශය තමන්ට විශ්වාස වැඩක් කරන්න පුළුවන් අපේ දිස්ත්‍රික්කයේ නායකයා ජොන්ස්ටන් ප්‍රවන්ද මැතිතුමාට මේ අමාත්‍යංශයේ නායකත්වය ලැබලා දුන්නා. අද යහපාලන ආණ්ඩුව කාලේ කිසිම මාර්ගයක් හදන්න නැතුව, අධිවේගී මාර්ගයක් හදන්න නැතුව, ගමක පාරක් හදන්න නැතුව නොන්ඩි ගගහ ගියපු මහා මාර්ග අමාත්‍යංශය අද මේ රටේ තියෙන සක්‍රීය අමාත්‍යංශය බවට පත් කරන්න අවශ්‍ය නායකත්වය දීලා තියෙනවා ජොන්ස්ටන් ප්‍රවන්ද මැතිතුමා. මුඩු බිමක් කියලා තිබුණු මේ රට අද මුළු වැඩ බිමක් කියලා තියෙනවා මුළු රටම. ඒ නිසා අද මුළු ලංකාවේම හැම ග්‍රාම සේවකම පාරවල් ටික හැදෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම බල ප්‍රදේශයේම තියෙන ප්‍රධාන පාරවල් ටික කාපට් වැටෙනවා. ඒ නිසා අද අපේ පළාත්වල ගොවියා, කම්කරුවා, පාසල් දරුවා, රාජ්‍ය සේවකව හැමෝම බොහොම සතුටින් අද මේ මහාමාර්ග අමාත්‍යංශයේ වැඩපිළිවෙළඳ අදහස් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අපි මේ අමාත්‍යංශය තුලින් අද අපේ රටේ සංවර්ධන විශාල දායකත්වයක් ලැබලා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රවන්ද මැතිතුමාටත්, රාජ්‍ය අමාත්‍යවරයා හැටියට නිමල්ලංසා මැතිතුමාටත්, අමාත්‍යංශයේ ලේකම්තුමාගේ නිලධාරීන්ටත් අපේ ගෞරව ස්තුතිය පුද කරන අතර විශේෂයෙන්ම අද මේ විපක්ෂය ඉස්සරහින් තියන් යන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයව. සජිත් ප්‍රේමදාස මහත්තයයි කෙරුවාව ඊයේ අපේ ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා කිව්වා ගෙවල් හදනවා කියලා මේ රටේ විශාල මුදල් නාස්තියක් කරලා තියෙනවා. අපි දැක්කා ගෙවල් ගම්මාන 300ක් හදන්න ගිහිල්ලා ඒ මිනිස්සුන්ව ණය කරලා අද වෙද්දී අපට එළිවෙලා තියෙනවා ලක්ෂ 10000ක් ප්‍රචාරක වීදම් වලට වීදම් කරලා තියෙනවා. මේ යහපාල ආණ්ඩුව කාලේ එක අමාත්‍යංශ බාරගෙන තමයි සජීව ප්‍රේමසිංහ මහත්තයා එච්චර විනාශ කරලා තියෙන මේ රටේ මුදල්. අපි අහනවා මේ රටේ මිනිස්සුන්ගෙන් අමාත්‍යංශ කොබෝලා මෙච්චර විනාශයක් කරුවා නම් රට බාර දුන්නොත් කොහොමද යයිද? මේ අද මේ විපක්ෂයේ නායකතුමත් එතුමාගේ ගෝලයොත් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල බලන් ඉන්න බැරුව බොහොම උරවලා තියෙන්නේ. ඒ වගේම නියෝජ්‍ය කාර්යසභා සභාපතිතුමා විනාඩියක් මට දෙන්න. විශේෂයෙන් මේ අයවැය අවස්ථාවේ ඉඳන් විපක්ෂය හැසිරෙන්නේ බොහොම කලබලෙන්. පැදිලා වෙන මොකුත් නැමෙයි. බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වා මහා බැංකු හොරකමින් ගත්ත මුදල් ටික ආපහු බාණ්ඩාගාරයට ගන්නවා කියලා. දැන් බය වෙලා ඉන්නේ ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අය. දැන් පිස්සුවෙන් දඟලන අහපව් ඇලෝසියස් බැලලාවත් කිව්වත් මගෙන් ගත්ත සල්ලි ටික අහපව් මට දියල්ලා කියලා. මේ ඉන්න විපක්ෂයේ ගොඩක් අයට මහ විනාශයක් වෙන්නේ. ඒ නිසා බය වෙලාද මේ විපක්ෂය අපේ මේ අයවැය විවාද වලට ඉදිරිපත් වෙන්න බැරුව මූණ දෙන්න බැරුව කනලා ගිහිලා තියෙන කියන එක විශේෂයෙන් මතක් කරමින් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග අපේ අග්‍රාමාත්‍යතුමා සමග එකතු වෙලා මේ රට ලෝකයේ තියෙන දියුණු රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි ආධුනික මන්ත්‍රීවරයාට දෙන්න පුළුවන් උපරිම හයිය ගමෙන් ලබා දෙනවා කියන පණිවිඩය ලබා දෙමින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් ලලිත ලාලමතුමා
මම මේ කියන්නේ නැගිටේ ඔබතුමත් මතක් කර පරිදි ඊයේ දවසේ අර විදුලි සෝපානේ මමත් තුසරෙන් දිනුල් මන්තුමත් හිරවෙච්ච වෙලාවේදී එළියට ආවට පස්සේ මට දැනෙච්ච දේ තමයි මේක ඇත්තටම අපේ රාජ්‍ය ආයතන වලට ගොඩක් ගම්බද ඉඳගෙන අහිංසක මිනිස්සු ගොඩක් රාජ්‍ය ආයතන වලට එනවා. එනකොට සමහර මම දැකලා තියෙනවා විදුලි සෝපාන වල ක්‍රියා කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලන්නේ මෙන්න මේක අපි බලන්න ඕන. මොකද අපි ඒ තුල හිර වුණාට පස්සේ තමයි ඒ අත්දැකීම සම්පූර්ණ තියෙන්නේ. අර මේකේ හිර වුණාට පස්සේ තමයි අර ඔබතුමා කියනවා වගේම මට එතකොට තමයි දැනුනේ අර ගම්බද තියෙනවනේ කතාව. අර ගම් අතුර ගැලුවට පස්සේ අර මුකටියයි නයයි දෙන්නම එක කොටේ යනවා කියල අන්න වගේ තත්ත්වයක් තමයි. ඒක ඇත්ත කියන එක තමයි මට දැනුනේ. ඒ නිසා මම මේ වෙලාවෙ ඉල්ලන්නේ ඒක සොයා බලන්නත් ඕන. ඒ වෙලාවේදී මේ ඒක එහෙම අක්‍රිය වෙන්න හේතුව මොකද්ද කියලා ඒක සොයා බලන ගමන්ම රාජ්‍ය ආයතන වල සියලුම රාජ්‍ය ආයතන වල තියෙන විදුලි සෝපාන වලට ක්‍රියාකරුවෙක් යොදවන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා මෙහෙම දෙයක් වුණොත් එහෙම. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඕඩර් ප්ලීස් අනුබල් රසමාණිකම් will take the chair. Honorable Premnath Dorawathi have 5 minutes.
Suti kar swabhavatthumani ada dinie pravana maatyanshi saha mahamarga maatyanshi sambandhen ayavaya karak sabha avasthave katha karana mohote kar pravana maatyathumiye inno me sthane විශේෂයෙන් මම කතා කරන්න කැමති මේ සීටීවී බස් රථවල තමයි අපි අවසාන වශයෙන් අපේ මිනිස්සු රෑ 8:09 පස්සේ ගෙවල් වලට යන්නේ සීටීවී බස් වල. හැබැයි ගරු අමාත්‍යතුමනි අපි සමාජලාට දකිනවා මේ සීටීවී බස් දවල් වරුවේ වැඩ කරන ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඉතින් ඒ සම්බන්ධයෙන් තමත් ගෞරවයෙන් අපි ඉල්ලීමක් කරනවා මේව සම්බන්ධයෙන් සොයා බලලා අපිට පුළුවන් නම් වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගන්න. ඒක තමයි විවෘත ඒකම දිගින් දිගටම පහුගිය කාලේ පුරාවට මම කතා කරපු ශ්‍රේෂ්ඨයක් තමයි කරුව අමාත්‍යතුමිය මේ තිරෝද රථ සම්බන්ධයෙන්. තිරෝද රථ සංගම් ගණනාවක නීති උපදේශකවරයා හැටියට මම මන්ත්‍රීවරයෙක් වෙන්න ඉස්සලා කටයුතු කරා. ඒකම ඒ ඇත්තක දැනටත් බොහොම සමීපව කටයුතු කරනවා. විශේෂයෙන් ඒ අය නියාමනය කිරීම සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා පැවැත්තුවා. ඒ අදාළ ප්‍රඥප්ති සියල්ලම ඉෂ්ට වෙලා කටයුතු වෙලා කටයුතු කරලා නියමාකාරයෙන් තිබ්බත් නමුත් තවම ඒවා ක්‍රියාත්මක වෙන්න තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ නියාමනය තුලින් තිරෝදත නියාමනය තුලින් සහ එකි මීටරේ අනිවාර්ය කිරීම කාගේ කාරණා එක්ක අපේ මේවය ගමන් ගන්න පුද්ගලයන්ටත් යම් සේවයක් ලැබෙනවා. ඒකම ඒ අයටත් තිරෝදත නියාමනය ලබන වෘත්තීය තීරවදත්ත රියදුරාට කියන අයටත් යම් ආකාරයේ හඳුනා ගැනීමක් ලැබෙනවා. ඉතින් මේ කියන කාරණා සම්බන්ධයෙන් ඔබතුමීගේ අවධානය යොමු කරනවා. ඒකම අද ප්‍රවාහන අමාත්‍යාංශයේ ගරු ජෝසන ප්‍රනාන්දු අමාත්‍යතුමත් නිමල්ලන්ස අමාත්‍යතුමත් නායකත්වයෙන් දෙන ඒ අමාත්‍යාංශ ගැන කතා කරොත් අද මේ රටේ ඉතාමත් ශීඝ්‍රයෙන් දැනෙන වෙනසක් බවට ඇති කරන අමාත්‍යාංශයක් හැටියට මට මේ අමාත්‍යාංශය කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපෙන් මේ වගේ පොදු වැඩපිළිවෙළක්. යම් සමහරලාට ජනතාව පුද්ගලික දේවල් බලාපොරොත්තු වෙනවා දේශපාලඥයන්ගේ. හැබැයි විශේෂයෙන්ම අපේ පාර හතර දෙන්න කියන කාර්යය තමයි දිගින් දිගටම ජනතාව ඉල්ලන්නේ. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා කොළඹ දිස්ත්‍රික්කය තුල අපිට විශාල කිලෝමීටර් ප්‍රමාණයක් අද කාපට් අතුරලා සංවර්ධනය කළා. අද අපිට අවුරුද්දක් මාස 5ක් අවුරුද්දයි මාස 5ක් වගේ යන කාලයක් ඇතුළත අපි මන්තිවරු වෙලා අද වෙනකොට ඒ කාර්යය ඉතාමත් ශීක්‍රයෙන් වෙන්නේ ගැන අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. ඒකම පාලං ගත්තත් අපේ ප්‍රදේශවල පවා සමහරවිට කොළඹ කඩුවෙල ප්‍රදේශයේ සමහර ඒ වගේ වයිසාවෙල ප්‍රදේශයේ අපිට ඡන්ද ලැබිච්ච තැන්වල මේ දිස්ත්‍රික්ක පුරාට පාලං අද හොයාගන්න අමාරු තත්ත්වයක් ඇතිලා දිනවා අපිට මේ හදන්න. ඒ නිසා පාලං කොළඹ දිස්ත්‍රික්කය තුල විශාල වශයෙන් අද වෙනකොට ඉදිරියෙන් පවතිනවා සංවර්ධනය පවතිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒවත් නොබෝ දිනකින් හදලා ඉවරනට පස්සේ මේ ජන සමාජයේ විශාල සේවයක් වෙනවා. මොකද හිතුව මේ ඉන්ධන පිරිමහැම තුල දැන් අපි මම හිතන්නේ මේ අපේ රටේ දිගින් දිගටම කතා කරන මේ ජාතිවාදී අරගල වලට මේ හයිවේ ටික හැදුනා විසඳුමක් වෙනවා. ජනතාව එක කොනක වෙලා ඉන්නකොට දැන් මේ උතුරේ ඉන්න ජනතාව සමහර ලාවට ජනතාවට ප්‍රශ්නයක් නැතත් ජනතාව එන්න වැලිකමක් දක්වනවා. ඒ නිසා මගේ ප්‍රධානම යෝජනාව තමයි පුළුවන් තරම් ඉක්මනට අපි යාපනයේ තියෙන යාපනයේ හයිවේ එක හැදුවා නම්
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් තියෙනවා
ඔය උතුරේ ඇවිල්ලා උතුරේ ඉඳලා ඇවිල්ලා මේ කතා කරන ජාතිවාදී කතා කරන මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මේ ජෆ්නා හයිවේ එකත් පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න ඕනේ. ඒකම මේ ප්‍රියන්ත දියවර්ණ මහත්මයා පකිස්තානයේ ඒ බියගිය ආකාරය අපිට ඇත්තරම ඉතාමත් දුක්ඛ ඛේදනීය අවස්ථාවක් හිටියද අපි සලකන්නේ. විශේෂයෙන්ම තමන් විශ්වාස කරන ආගම ලබ්ධිය කියන කාරණා හේතු කොටගෙන ඒ වගේ කුරු තත්ත්වයකට පුද්ගලයා පත් කරනවා නම් ඒක ඉතාමත් වැරදි. ඉතින් අද පාර්ලිමේන්තු තුල මේ සිද්ධ වෙච්ච කාරණා දිහා බැලුවාම විශේෂයෙන්ම කියන්න ඕනේ ඊයේ දිනේදී ඒ අදාළ මන්ත්‍රීවරයා මනුෂ්‍ය මන්ත්‍රීවරයා පැහැදිලිව ප්‍රකාශ කරා මේ රටට පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නවා ඔහුට සල්ලි දුන්නාම පොලිස් ස්ථානාධිපතිකමක් ගන්න පුළුවන් කියලා. ඉතින් පැහැදිලිව කියනකොට මේ වගේ කාරණා දිගින් දිගටම කියද්දි අපි කිව්වේ කරුණාකර තමුන්නාසේ නම කියන්න. හැබැයි නම කිව්වේ නැහැ. ඒ නම කියන්නේ නැතුව එතුමා ගිහිල්ලා කතානායකතුමාට තර්ජනය කරන්න ගිහිල්ලා කතානායකතුමාට ගහන්න ගිහිල්ලා ඒ ඇතිවෙච්ච තත්ත්වය තුල අදත් ඊටදී වර්ධනීය තත්ත්වයක් පත් වෙලා මේ විදිහට දිගින් දිගටම ජනතාවට සපයන ආදර්ශ ඉතාමත් වැරදි. දැන් පැහැදිලිවම කාංචන විජේසේකර මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් හොරකම් කරා එතුමගේ පියා සම්බන්ධයෙන් කරන කාරණා ගැන කතා කරලා බැලුවාම මනුෂ්‍යත්වයට සුදුසු නැහැ. විශේෂයෙන් අසනීප වෙලා ඉන්න තැනත්තෙක් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශ මනුෂ්‍යත්වයට සුදුසු නැහැ. ඒකම දැන් ওই මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමා පහුගිය කාලේ දිගින් දිගටම CID ගිය වෙලාවෙත් ගිහලා සමාව ගත්තා මම දන්නේ නැති කාරණාවක් ගැන කතා කරන්න කියලා. එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඉඳගෙන ඒ ආරක්ෂාව යටතේ තමන්ට ඕන කාරණා කියනවා. හොරකම් කරා කියනවා. කාංචන විජේසේකර මන්ත්‍රීතුමාගේ අත්පලදනාව අත්තරලෝසුර ලක්ෂ 25යි කියනවා. ඉතින් මේ වගේ ආකාරයට කටයුතු කරන එකයි තමයි වැරදි. විශේෂයෙන් වැදගත් මහත්මා දේශපාලනයක් කරනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ දැන් සමාජය තුළ විශාල ගැටලුවක් ඇති වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්ථාන පොලිස් ස්ථානාධිපතිගේ පත් කරලා ලක්ෂ 5ක් කෑ
ගන්නවා. මත්තුමා කාලය අවසන් වෙතුමාගේ.
ඒ නිසා මේ සම්බන්ධයෙන් තමයි අපි පිළිකුලෙන් යුතුව හෙලා දක්නවා. එතුමගේ හැසිරීම සම්බන්ධයෙන් මේ අද දිනේදී මහා මාර්ග අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශ කියන කාරණා මේ රටේ ආර්ථිකය ඒ ජීවනාලේ වගේ මොකද හේතුව මේ කාරණා දෙක හොඳට තියෙනවා නම් අපිට පුළුවන් විශාල මුදල් සම්භාරයක් ඉතුරු කරගන්න. සමහර අවස්ථාවල මම මතකයි කඩුවෙල ඉඳලා බෝබිරිට යන ස්ථානේ වැස්ස නිසා අපිට ඇදි කර ගන්න බැරි වුණා. නමුත් දැන් මේකට ඉදි වෙනවා විශාල කාල වේලාවක් ගියා කඩුවෙල ඉඳලා හංගවැල් පැත්තට යන්න විශාල තදබදයක් තිබෙනවා. ඉතින් මේ සියල්ල අවසන් කරලා දෙනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් රටේ ජනතාව හැටියට. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම කාරණා රාජ්‍ය සේවකයෙකුට එකතු වෙලා ඉතමත් කඩිනමින් අවසන් කරලා ජනතාවට මේ පාරවල් ටික ඒක මේ පාලන් ටික ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙ ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
Thank you honorable Pavithra Vanyarachi, you have 25 minutes.
අද දින ප්‍රවාහන වෛශීෂ්‍ය සම්බන්ධව ඉතාම සාධනීය විවේචන සහ යෝජනා ඉදිරිපත් කරනු ලැබූ ஆண்டு பக்ஷே மென்ம விபக்ஷே கரு மந்திரி வருண்ட மகே ஸ்தூத்திய நம் பலமுறை புதுக்கரணும் விசேஷன்ம அது மகே அமாத்தியாசே வேசிஷகே கதா கிரீம அவஸ்தாவிதி அது விவாதேட்ட பாஜனேவின மகாமார்க அமாத்தியாசே கரு ஜான்ஸ்டன் பிரதாந்து அமாத்தியதுமத் லான்சா நிமால் லான்சா கரு ராஜ் அமத்துமத் அது அமாத்தியாசே லேகாந்துமா பிரேமசிரி மத்துமத் மே சியலுதனா சாமூகிக வேகட்ட எக்கத்து விழா அப்பே மாத்ரு பூமியே மார்க சங்வர்தனைய பிலிபந்தவ விப்ளவீய வெனசக் அத்திகரமின் கட்டைத்துக்கரகினையான மகாஜன இட்டுக்கரணையான மகாஜன சேவாவ பிலிபந்தவ அப்பே ஸ்தூத்தியத் கௌரவயத் புதுக்கரணம் இவகேம தெதாஸ்வ விசிஹத்தர வர்ஷ இவரவென்ன இசெல்ல ரத்னபுரட்ட கேன அதிவேகிய ஹக்கி இக்மனின் ஹதல இவர கரலதென்ன கேலத் அப்பி எத்துமன்லகின் இல்லா சிட்டினோம் இவகேம மே ரட்ட சுவிசால் சேவையக்கரன அப்பேரட்டே ஆர்த்திகே சக்திமத் கரன அமாத்தியாசியக் விதியட்ட கட்டயித்து கரன கரு நிமல் ஸ்ரீபால் சில்வா எமத்துமத் அமாத்தியாசிய லேகம் துமத் பிரியங்கர ஜெயரத்ன கரு அமாத்திய துமத் இம லேகம் துமத் அப்பட லபாதின சகயோகேட்ட அப்பி நிரந்தரேன் அப்பே ஸ்தூத்திய புதுகரணம் விசேஷன் மம மகே கதாவ ஆரம்பேதி மம சந்தான் கரன் டோனி அப்பே அமாத்தியாசே ராஜ்ய அமாத்தியதுமா டிலும் அமுனுகம எமத்துமா மே அமாத்தியாசே எதுமா நாயகத்தே லபாதெமின் எதுமஹா மகா கெபவீமகி எதுமாகே அமாத்தியாசே லேகம் அல்லிஸ் மெத்துமத் தெக்க இதாம கெபவீமகி விஷய தவாங்க விஷயட்ட தமண்ட கெசட் விழா தியன விஷயன் சம்பந்தேன் சக சமஸ்த அமாத்தியாசே சம்பந்தேன் மேரட்டே உன்னத்திய வெனுவென் கரண கெபவீம சக மட்ட லபாதின சகயோகிய இதாம கௌரவன் மன் சிஹிபத் கரண்டு இவகேம அப்பே ஆயத்தன கணனாவுக்கு ஜாதிக கமனாகமன கொமிசன் சபாவ் இவகேம லங்கமே எத்துலு மே ஆயத்தனவுல இன்ன கரு சபாபத்துமான்ல கீசிர நமக்க மெத்துமான்ல சசி வெல்கம் மெத்துமா எத்துலு இவகேம மார்கஸ்த மார்கன்றத்துரு சம்பந்தேன் அப்பே தீன ஜாதிக சபாவி சபாபத்துவ எத்துலு சிலு தினாட் அப்பி ஸ்துத்திய புதகரன் அப்பே அமாத்தியாசே கேன மம்மே கதாவே மெததி அப்பே நிலதாரி மகத்துருன்ட ஸ்துதிகரன்ன வலாபுரத்து வினோம் விசேஷம்ம நியோஜக ஆரக சபாபத்துமணி தெதாஸ் விசிதக அயவய அப்பி பிரவாகன அமாத்தியாசே வய விஷய பிலிபந்தவ அப்பி அது விவாத கரன்னே கோவிட் 19 வசங்கத்தியத் சமகம சமஸ்த பிரவாகன சேஸ்திரேம பரபத்தர அல்பூதியகட லக்விச்ச அவஸ்தாவு பலாத்தர சஞ்சரண சீமா தால இவகேம ரட்ட வசாத்தபீம ஹேத்துவே புத்தலிக வஸ்ரத்த ஹிமியான் பாசல் பாசல்வல பிரவாகனேகரன இம பஸ் இவ ரத்த ஹிமியான் த்ரீரோத ரத்த ஹிமியான் இவகேம ரியதுரான் புத்தலிக பஸ்ரத்தவல இவகேம ரியதுரு சகாயக்கோ இவகேம தும்ரிய சக லங்கமையான ரஜே பிரவாகன சேவை அந்த பரபத்தல ஆதாயம் உற்பாதனே கிரீமே பரபத்தல அர்பூதேகட பசுகிய காலே முகுன துன்னா முகத மே ரட்ட வசாத்தபீம நிசா இவன் தத்துவேக்க இந்தகன தமாய் அதாப்பி மே விவாதே கரான் விசேஷம்ம பிரவாகன சேஸ்திரே கத்தம் அப்பே ரட்டே பிரவாகன சேஸ்திரே சலசும் சகத சங்வர்தனேகட யமுலாஹோ இமனத்தாங் கிரமிக விகாசேகட யகபத் விகாசேகட யமுனா கியலா அப்பட பேன்னனே அப்பே பிரவாகன சேஸ்திரே ஏ சலசும் சகத சங்வர்தனே நொத்திபி மனிசா அந்த பிரவாகன சேஸ்திரே கெட்டலு கணனாவா கெத்தி விழா திபினோம் ஹெத்தஹத்தே விவூர்த்த ஆர்த்திக்ரமய மிரட்ட ஹந்துன்னல துன்னட பசி ரஜிய சத்துவிழா திபிச்ச பிரவாகன சேவைய புத்கலிக அன்சேட பெவரீமேதி பரபத்தல அவிதிமாத்மா பாவையாக் அப்பே ரட்டே நிர்மாணே உணும் எக்க புத்கலே குட்ட ஹரி கீபதென குட்ட ஹரி எக்க புத்கலே குட்ட சமஹர்லாட்ட பாஸ்பர்மிட் கீபையாக் லபாதீலா மகமகட தமண்ட அவசாகாரேட்ட බස්රථ දැමීම නිසා. ඉතාමත් අවිධිමත් පෞද්ගලික බස්රථ සේවයක් අපේ රටේ නිර්මාණය වුණා. 77 බලයට පත්වෙච්ච රජය ඒ අනුව ක්‍රියා කරපු ඒ ක්‍රියාමාර්ග නිසා අපේ රටේ අද පෞද්ගලික බස් සම්බන්ධයෙන් වෙනමම උපසංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් බලන්න අද රටේ පාරට බැස්සම බස් රථ රට ලෝකයේ අනික් රටවල් වගේ නෙවෙයි. බස් රථ අතර මහා තරඟයක් තියෙනවා. ඒක මහජන සේවාවකට විධිමත් ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. ගුණාත්මක ආකාරයට එහෙම නැත්නම් කාලසටහන් නියමිත වේලාවකට නැතුව නිකන් අමුතුම පෞද්ගලික බස් සංස්කෘතියක් තමයි අපේ රටේ නිර්මාණය වෙලා තියෙන නිසා බස්වල විශාල තදබදයක් අද අපිට දකින්න ලැබෙනවා බස් ඇතුලේ. ඒක නිසා අවසානයේදී යහපත් මහජන සේවයක් වෙනුවට ලාභයයි වේගයයි පදනම් කරගත්ත බස් රථ සේවාවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. මේ தත්ත්වය අපි වෙනස් කරන්නට ඕනේ. විශේෂයෙන්ම ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ලීසින් පහසුකම් හරහා බස් රථ මිලදීගෙන මහමගට බස් රථ එක් කරන බස් හිමියෝ බොහෝ දෙනෙක් අවසානයේදී පාඩු ලැබමින් ලීසින් සමාගම්වල හිරකාරයෝ බවට අද පත් වෙලා තියෙනවා. අවසානයේදී පෞද්ගලික බස් රථ ව්‍යාපාරයේ ඉහළම ජයග්‍රාහකයා බවට පත් වෙලා තියෙන ලීසින් සමාගම්. ඒ විතරක් නෙමෙයි මේකේ ප්‍රබලම පරාජිතයා බවට අද මගියා පත් වෙලා තියෙනවා. මේ අවිධිමත් අක්‍රමික එහෙමත් නැත්නම් සැලසුමක් නැති මේ පෞද්ගලික බස් රථ සේවය 1977 පස්සේ ඇතිවෙච්ච මේ ආකාරයට කිසිම සැලසුම් සහගත සංවර්ධනයක් සහ ක්‍රමවේදයක් නැතුව ඇති කරපු එකේ විපාක අද අප භුක්ති විඳින්මින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ලීසින් ප්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්න පෞද්ගලික බස් ව්‍යාපාරිකයන්ට කොවිඩ් වසංගතය හමුවේ ගහෙන් වැටෙන මිනිස්සයාට ගොනා යන වගේ තත්ත්වයකට අද පෞද්ගලික බස් රථ හිමියන්පත් වෙලා තියෙනවා. ඒ නිසා වගකිය යුතු රජයක් විදිහට පෞද්ගලික බස් රථ කර්මාන්තය ආරක්ෂා කිරීමට අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. අපේ රාජ්‍ය ඇමතුමා මේවට විශාල වශයෙන් මැදිහත් වුණා. ඒ සඳහා ලබා දෙන සහන යටතේ පෞද්ගලික බස් හිමියන්ගෙන් අය කරන ගාස්තු රුපියල් මිලියන 585ක් ඒ අයගෙන් අපි කපා හැරියා. ඒ වගේම මගී සේවා අවසරපත් ලාභියෙකුට රුපියල් 103 බැගින් අවසරපත් ලාභීන් 3503කට රුපියල් මිලියන 1050ක බැංකු ණයක් ලබා දුන්නා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී කාර්යමණ්ඩල සඳහා මුව ආවරණ, ඉසබීජනාශක දියර, උෂ්ණත්ව මාපක ලබා දීලා තිබුණා. ඒ විතරක් නෙමේ බස් පර්යන්ත නැවතුම් සහ දුම්රිය ස්ථාන විස බීජ හරණය කිරීම සඳහා ආදායම් පහළ ගිය තත්ත්වයක් යටතේ වුණත් අපි කටයුතු කරලා තිබුණා. ඊට අමතරව මෙවර අයවැය මගින් 2022 අයවැය මගින් රට වසා තිබූ කාලය තුළ ආදායම් අහිමි වෙච්ච පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1500ක් වෙන්කරනු ලැබීම සුවිශේෂී කරුණක්. ඒ වගේම අපට මේ සියලු කාරණාත් එක්ක අපිට පේන්නේ විශේෂයෙන් පෞද්ගලික බස් රථවල ගමන් කරන මගිය ලබා ගන්න ටිකට් පත මගින් ස්වකීය ප්‍රවාහන කටයුතු සඳහා වියදම් කරන ඍජු ගාස්තුවට අමතරව අවසානයේ අපි පෞද්ගලික බස් හිමියෝ රැක ගන්න ගිහිල්ලා බස් කර්මාන්තය රැක ගන්න ගිහිල්ලා මහජන අරමුදල් වලින් ලබා දෙන මෙම මුල්‍ය ප්‍රතිපාදන හරහා නැවතත් වක්‍රව ගාස්තුවක් මගිය වෙත යොමු කරන බව අපි සිහියේ තියා ගන්න ඕනේ. නිසා අපිට මේ නිරන්තරයෙන් මේ කරුණු විමසා බැලීමේදී පේන්නේ තිරසාර මගී බස් රථ ප්‍රවාහන සේවයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය අපි ඉදිරියේ නිරන්තරයෙන් පවතිනවා. ළංගම අපට බස් රථ 6000ක් සහ පෞද්ගලික බස් රථ 20000ක් දැනට සේවයේ තියෙනවා. කෙටි කාලීන මධ්‍ය කාලීන වැඩසටහන් හරහා විධිමත් බස් රථ සේවයක් නිර්මාණය කිරීමට ගරු රාජ්‍ය ඇමතුමත් අපිත් එකට එකතු වෙලා යුහුසුලුව කටයුතු කරමින් ඉන්නවා. අපි මධ්‍යගතව ප්‍රවේශ පත්‍ර ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ඒ කියන්නේ එක මාර්ගයක බස් යන ප්‍රමාණය ඒකේ බස්වල ඉන්න මගීන් ප්‍රමාණය වෙනුවට ඒ බස් රථ ගමන් කරන දුරයි ගමන් කරන වාර ගානයි පදනම්ව ඒ මාර්ගයේ ආදායම ඒ බස් රථවලට බෙදා දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ නිසා බරපතල අර්බුදයක් විදිහට තියෙන බස් රථ අතර තරඟයයි අධික වේගයයි මේ රටට මහා ප්‍රශ්නයක් වෙලා මේ රටේ මිනිස්සුන්ට තියෙන මේ මහා කරදරේ මේ රට මුදවා ගන්න මං හිතනවා වගේම රාත්‍රී කාලයට බස් රථ දමා ගන්න අපහසුතාවය තියෙන මේ ස්වභාවයම මතු වුණා. මේ ප්‍රශ්න වලින් අපට ගොඩ එන්න තියෙන්නේ එක රූට් එකක යන බස්වල ආදායම සියල්ල අපි එක තැනකට එකතු කරලා ඒ රූට් එකේ යන බස්වල වාර ගානත් ඔවුන් යන දුරත් අනුව ඔවුන්ට මේ මුදල ලබා දීම තුලින් ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා. එම වැඩසටහන තුලින් පොදු ප්‍රවාහන සේවයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම GPS තාක්ෂණය මගින් මෙහෙයුම් සිදු කරලා මේ මධ්‍යගතව ආදායම් රැස් කිරීමේ ක්‍රමවේදයේ නියම ව්‍යාප්තිය සහසර ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීමේ වැඩසටහන අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම එම වැඩසටහන අධ්‍යයන වශයෙන් සමස්ත දිවයිනේම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා 2022 වර්ෂය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට අපි කටයුතු කළා. විශේෂයෙන්ම පාසල් සිසුන්ගේ ආරක්ෂාව සඳහා පහසුකම් වැඩි දියුණු කරන්න සිසු සැරිය අපි තවදුරටත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. එම සිසු සැරිය වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන බස් රථ සඳහා සිදු කරන ගෙවීමේ සාධාරණීය සාධනීය වැඩි කිරීමක් අපි 2022 වර්ෂයේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගැමි සැරිය ඔබ දන්නවා ශ්‍රී ලංකමට නායකත්වය අපිට ලබා දෙන අපේ ගරු රාජ්‍ය ඇමතුමා අපි සියලු දෙනා මේකට එකතු වෙලා ලංගම කියලා කියන්නේ සේවාවක් ලබා දෙන ආයතනයක්. එතකොට සමහර ගම්වල ඈත දුෂ්කර ගම්වල අර වයසක දෙමව්පියෝ ආයුර්වේදෙන් බෙහෙත් ටික ගන්න එන්න තියෙන්නේ ලංගමේ බස් එකේ. ඒක ලාභදායි නොවෙන්න පුළුවන්. ඉස්කෝලේට මධ්‍යමහා විද්‍යාලයට එන්න වෙන්නේ ලංගම බස් එකේ. ඒක ඒ බස් එකේ හිඳලා එනකොට පිරිලා එන්නේ නැහැ. ඒකට ලාභයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ සේවාවක් විදියට මේ රටේ පවත්වාගෙන ගියේ නැත්නම් ඒ අයට ඒ සේවාව ලබා ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ගැමිසරිය සේවාව තවදුරටත් අපි පුළුල් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් අවම රාත්‍රී උදෑසන සේවා මුර සේවාවල යෙදෙන පිරිස්වලට ගමන් පහසු සඳහා නිසිසරිය බස් සේවාව තවදුරටත් පුළුල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම සේවාන් සඳහා ඉදිරි වර්ෂය වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ වෙන්කොට ඇති මුදල රුපියල් මිලියන 650ක්. විශේෂයෙන් අපේ රාජ්‍ය ඇමතුමා නිරන්තරයෙන් මට මතක් කරන මේ කාරණය ලංගමට අමතර නව බස් රථ 600ක් අපිට ලබා ගැනීමට අපි කැබිනට් පත්‍රයේ කැබිනට් මණ්ඩලයට යොමු කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංගමට නව බස් රථ 600ක් පමණ ලබා ගන්න. ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු බස්වලින් 50%ක් විතර වසර 10කට වඩා පැරණි. එම බස් රථ ලංගම එම බස් රථ ඉතාම පැරණි. ඒ නිසා නව බස් රථ ලංගමට එකතු කිරීමට රුපියල් මිලියන 850ක් අපි වෙන් කරනු ලැබුවේ යහපත් මහජන කේන්ද්‍රීය බස් රථ සේවාවක් මෙරට නැවත ස්ථාපනය කිරීමේ දැඩි අරමුණ ඇතුව. ඉන්දියාවේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන සත්‍යදීත් රාය මැතිතුමාගේ ජාත්‍යන්තර සම්මාන ලැබපු පාතර් පංචලි සිනමා කෘතියේ එක් ජවනිකාවක් මේ වෙලාවේ මට සිහියට නැගෙනවා. ඒක කුඩා දරුව දෙන්නෙක් මහා අස්වද්දපු උඹුරු යායක් කරහා වේගෙන් දුම් දමමින් ගමන් කරන දුම්රියක් පිටුපස දිව ගිහිල්ලා අවසානයේදී දරුවන්ට හැති වැටිලා නවතිනවා. නමුත් දුම්රිය වේගයෙන්ම ඉදිරියට ගමන් කරන සුවිශේෂී ජවනිකාව. මේ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරයා මෙම ජවනිකාව තුළින් නිරූපණය කිරීමට උත්සාහ කරලා තිබුණේ කෘෂිකාර්මික පදනමක් තියෙන ඉන්දියානු ජන සමාජය කාර්මීකරණය දක්වා ගමන් කිරීමත් ඒ පසු කර හඹා යන ඉන්දියානු ජන සමාජයත් පිළිබඳ. කෙසේ වෙතත් එය දුම්රිය නව කාර්මීකරණයේ සංකේතයක් ලෙස එහිදී භාවිතා කරා අපි දැක්ක. එපමණක් නොව 2016 වර්ෂය වෙනකම් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා රටේ සමස්ත අයවැය ඉදිරිපත් කරන අතර ඒකට පාරිබාහිරව දුම්රිය අමාත්‍යවරයා වෙනමම අයවැයක් පාර්ලිමේන්තුවට දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම මුදල් අමාත්‍යංශයේ මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමට පරිබාහිරව. ඒ නිසා ඉන්දියාව මොනතරම් ඉන්දියාවේ ජන සමාජය ඉන්දියන් රාජ්‍ය මොනතරම් දුම්රිය ප්‍රවාහනය කෙරෙහි සුවිශේෂත්වයක් දක්වනවාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දුම්රිය කියන්නේ හුදෙක් ප්‍රවාහන සේවයක් විතරක් නෙමෙයි. එය කාර්මීකරණේ, ආර්ථික යාන්ත්‍රණේ, සමාජ සබඳතාවන් වල හා ජාතික ආර්ථිකයේ ප්‍රගමනයේ ප්‍රබලම කොටස. අවුරුදු 160කට පෙර සුද්දා ස්වකීය ආර්ථික දම්වැලේ පුරුකක් ලෙස දුම්රිය සේවනය ස්ථාපනය කළා. දුම්රිය සේවය ස්ථාපනය කළා. ඔහු එය ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රබල සාධකයක් විදිහට තමයි සුද්දා අවුරුදු 160කට පෙර දුම්රිය ස්ථාපනය කළේ. නමුත් එදා ඒ දුම්රිය සේවයට දුන්න සමාජ ආර්ථික වටිනාකම අපි කොහොමද නැවතත් ආයේ ලබා දෙන්නේ? ගරු නියෝජක ආරක්ෂක සභාපතිතුමනි, අපි දුම්රිය සේවයේ ප්‍රබල ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ සාක්ෂාත් කරගන්න අපේ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්තුමා මොන්ටි රණතුංග මැතිතුමා, අතිරේක ලේකම්වරු ඇතුළු ඒ කණ්ඩායම, විශේෂයෙන්ම දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා ජයසුන්දර මැතිතුමා ඇතුළු දුම්රිය සේවයේ සියලු දෙනාගේම කැපවීම මම මේ මොහොතේ අතිශයව අගය කරනවා. විශේෂයෙන්ම පාඩු ලබන දුම්රිය සේවයයි හංවඩු ගැසූ දුම්රිය දෙපාර්තමේන්තුව නුදුරේම රටේ ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට අපි කණ්ඩායමක් විදිහට කටයුතු කරමින් ඉන්න බව මම මතක් කරන්න ඉමහත් සතුටින්. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා ලබා ගන්නා ආදායම කඩිනමින් ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති කීපයක්ම අපි දැනට ආරම්භ කරලා තිබෙනවා. ඔබේ කර්මාන්ත ශාලාවේ කාර්යාලය නිවස සිටම ඔබට අවශ්‍ය ස්ථානයට ඉතාම කඩිනමින් ආරක්ෂිතව සහ ලාභදායි ලෙස දුම්රිය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි නවීන වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය බොහෝ කලක සිට යම් මට්ටමක අත්හර දැමීමේ කටයුත්තකට ගිය නිසා ඒ ඇති වූ විනාශයට පත් වූ ගැල් ඉන්ධන ටැංකි ආදිය නැවත අපි සපයා ගන්න ඕනි. ඒ සඳහා 2022 වසර වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදනයක් අපි වෙන් කරනු ලැබුවා. දැනට ප්‍රධාන වරායන් දුම්රිය මාර්ග මගින් සම්බන්ධ කිරීම සඳහා පියවර ගනිමින් සිටින අතර ඒ තුලින් අපනයන හා ආනයනය සම්බන්ධ භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. එවැගේම නියෝජක ආරක්ෂක සභාපතිතුමනි, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩ, එවැගේම දුම්රිය ස්ථාන අපි සතුව තියෙන ප්‍රබල සම්පතක්. දුම්රිය ස්ථානවලට එන මගී ජනතාවට ඉහළ පහසුකම් ලබා දීමත් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් උපයා ගැනීම අරමුණු කරගනිමින් දුම්රිය ස්ථාන සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඌන පරිභෝජනයට ලක් වෙලා තියෙන ඉඩම්වලට වාණිජමය වටිනාකමක් දීලා සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී වෙළඳ සංකීර්ණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් පෞද්ගලික ආයෝජකයන් දෙකේද දායකත්වය ඇතුව ගොඩනැගීමට යෝජිතයි. අපි ගතානුගතික රාමුවෙන් එළියට පයින්න ඕනේ. නූතන අවශ්‍යතාවයන් වලට ගැළපෙන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් වඩා උපාය මාර්ගිකව කළමනාකරණය කරලා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීම අපේ අරමුණයි. කොවිඩ් වසංගතය නිසා ක්‍රමික්‍රමිකව කොවිඩ් වසංගතය අඩුවන විට ගොඩනැගෙන සංචාර කර්මාන්තය ආශ්‍රිතව විශාල ආදායමක් උපයා ගැනීමට උපාය මාර්ගික වැඩපිළිවෙලක් අපි මේ වන විට සකස් කරමින් ඉන්නවා. දැනට නවීන අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවන් කීපයක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශයකව ක්‍රියාත්මක කරන අබලන් මගී දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම යටතේ මේ වන විට දුම්රිය මැදිරි 200ක් නිම කරලා තියෙනවා. තවත් මැදිරි 100ක වැඩ ආරම්භ කිරීමට ඇති අතර මෙම වැඩසටහන සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 400ක් වෙන් කෙරුණා. දුම්රිය වෙලාවට වැඩ නොකරන සේවයක් විදිහට ජනගත වෙලා තියෙන බව අපි කනගාටුවෙන් උනත් පිළිගන්න වෙනවා. එහිදී ප්‍රමාද කෝච්චිය යන මතවාදය ලාංකීය ජනමනසින් ඉවත් කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අපි වැඩ කරගෙන යනවා. ඒ අනුව දුම්රිය සම්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1856ක් මේ වන විට වෙන් කරලා තියෙන අතර එම ව්‍යාපෘතියේ වැඩ කටයුතුද අපි ආරම්භ කරලා තිබෙනවා. වෙලාවට දුවන දුම්රිය සේවය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වේග සීමා අවම කිරීම මෙන්ම සංඥා පද්ධතිය, රේල් ගේට්ටු මෙහෙයුම් මධ්‍යස්ථාන නවීන තාක්ෂණ යොදා කරන ලබන වැඩි දියුණු කිරීමද අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සියල්ලටම අමතරව දුම්රිය ස්ථානයේ පෝලිමට ගිහිල්ලා පෝලිමේ සෑහෙන වෙලාවක් ඉඳලා දුම්රිය ටිකට් පත ලබා ගැනීම වෙනුවට තමන්ගේම ජංගම දුරකථනයෙන් ඔන්ලයින් ක්‍රමයට ඊ ටිකට් පතක් මිලදී ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි. එපමණක් නොව දුම්රිය ස්ථානයේ තියෙන මැෂින් එකට ඒ ටිකට් එක පංච් කරලා මගියාට දුම්රියේ සේවය ලබා ගත හැකි නවීන දුම්රිය ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් ඒ සඳහා ස්ථාපනය වෙනවා. ඒ වෙන විටත් මේ වන විටත් ඒ සඳහා කටයුතු ආරම්භ කරලා තිබෙන අතර එම ව්‍යාපෘතිය සඳහා මිලියන 3860ක මුදලක් අපි 2021 වසරට වෙන් කළා තියෙනවා. එලෙසම නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව සමස්ත ප්‍රවාහන ශාස්ත්‍රයේම ප්‍රවර්ධනය කරලා මහජනතාවට සුවපහසු කාර්යක්ෂම විනයගරුක සේවාවක් ලබා දීම සඳහා අමතර ප්‍රතිපාදන රුපියල් මිලියන 2022 වැයමගින් වෙන් කිරීම ප්‍රශංසනීයයි. සුද්දගෙන් පස්සේ අපේ රට දියුණු කළේ නැතයි කියලා කියන පිරිසකුත් ඉන්නවා. මේ රටේ ප්‍රශ්න විසඳන්න නැවත සුද්දට රට බාර දෙන්න ඕනි කියලාත් කියනවා මම දැකලා තියෙනවා. සුද්ද හැදුවට පස්සේ එක රේල් පාරක්වත් හැදුවේ නැතු බව කියමින් නිදහසෙන් පස්සේ බිහිවෙච්ච සියලුම රජයන්ට සහ දේශපාලකයන්ද විවේචනයට ලක් කරන අයත් මම දැකලා තියෙනවා. ඒත් නිදහසින් පසුව සුද්ද හදපු රේල් පාරවල් වලට අමතරව අලුත් රේල් පාරක් මේ රටේ හදපු එකම නායකයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමයි. මාතර දක්වා තිබුණ දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා අලුත්ම දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකරනු ලැබුවේ එතුමාගේ වකවානුවේ බව සඳහන් කරනු මේ මහත් ගෞරවය. එපමණක් නොව එම දුම්රිය මාර්ගයේ කතරගම දක්වා දික් කිරීමට අපගේ අවධානය මේ වන විට යොමු වී ඇති බව මේ සභාවට ගෞරවයෙන් දැනුම් දෙනවා. 2009 වර්ෂයේ යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරු දුම්රිය මාර්ගයේ පැවතිය මහ රූස්ස ගස්. මට මතකයි එවකට හිටිය තරුණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් යුද්ධය අවසන් වෙච්ච වහාම එම දුම්රිය මාර්ගයේ ඡායාරූපගත කර තිබුණා. රේල් පීරි කෑලි කීපයක් සහ විශාල මාරගස් එම දුම්රිය මාර්ගයේ පුරාම පැතිරලා තිබුණා. එදා කිලිනොච්චිය දරුවෝ එක පෙළකට බැඳිලා යුද්ධට
දරුවෝ ඇමතුමිය තව විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමිට.
මට තව මිනිත්තු 10ක කාලයක් අපි ඉල්ලා හිටිනවා අපේ සභානායකතුමා අවසර දෙයි.
බල්ලා කියන්න.
එතකොට එදා කිලිනොච්චිය දරුවෝ ඔබතුමාගේ ප්‍රදේශයේ එක පෙළකට බැඳිලා යුද්ධ ටැංකි කීපයක් එකට සිත්තම් කරලා ඒක දුම්රියක් විදියට නම් කරලා තිබුණා. අපට ප්‍රවාහන සේවය ගැන වැඩිබණ දේශනා කරන විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා අපිට කියන්න ඕනි ඔබතුමන්ලා අපට උරුම කරලා තිබුණේ එවැනි ප්‍රවාහන සේවයක්. ඒත් යුද්ධය අවසන් වෙච්ච වහාම උතුරු දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට දුම්රිය මාර්ගය අපි ආරම්භ කළා. උතුරු වසන්තය වැඩසටහන හරහා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමේ උතුරට දුම්රිය 2014 වර්ෂයේදී උතුරු දුම්රිය මාර්ගය අපිට වැඩ අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. එපමණක් නොව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර ඕමන්ත කොටසටද පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කළ හැකි වෙන පරිදි වැඩි දියුණු කිරීමට මිලියන 4150 22 වර්ෂයේදී ලබන වසරේදී අපි වෙන් කරලා එය නිම වුණාට පස්සේ ඔබතුමාට සුමන්දිරන් මන්ත්‍රීතුමාට අතිසුපෝගභෝගී දුම්රියකින් යාපනයේ සිට පැය පහමාරකට කොළඹට පැමිණීමේ හැකියාව ලැබෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ත්‍රීරෝහතර පාසල් සහ කාර්යාල වෑන් සත් සඳහා පහසුකම් සැපයීම මෙන්ම නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමත් වගකියුතු රජයක වගකීමක් ලෙස අපි දකිනවා. එනිසා ත්‍රීරෝදරත කර්මාන්තය නියාමනය සඳහා නව ආයතනික ව්‍යූහයක් ස්ථාපනය කිරීමට 2022 අයවැය යෝජනාවන්හි ඇති පරිදිම අපි කටයුතු කරනවා. එවැගේම කොවිඩ් වසංගතයේ හේතුවෙන් රටවසා තැබූ කාලය තුළ ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 400ක් සහ ත්‍රීරෝදරත හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර කවර ආර්ථික අභියෝගයේ වුවද 2022 අයවැය මගින් වෙන් කිරීම පිළිබඳව ගරු මුදල් අමාත්‍යතුමාට අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ප්‍රවාහන ශාස්ත්‍රයේ සංවර්ධනය කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩසටහන් සරහා අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එෙහිදී කාලානුරූප දත්ත මත පදනම්ව නවීන තාක්ෂණය යොදාගෙන කරන මෙහෙයුම් මධ්‍යස්ථානයක් හරහා ප්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අපගේ අවධානය යොමු වෙලා තියෙනවා. එවැගේම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානත් බසුත් දුම්රියත් ඒකාබද්ධ සේවාවන් විදිහට ස්ථාපනය කරන්නත් අපගේ අවධානය යොමු වෙලා තියෙනවා. එලෙසම ප්‍රවාහන ශාස්ත්‍රය හා සම්බන්ධ සැලසුම් යාවත් කාලීන කිරීම සඳහා අවශ්‍ය කරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් 2022 වර්ෂයේදී ඉතිහාසයේ පළමු වරට අප මේ සඳහා ප්‍රතිපාදන වෙන් කළා. ඒ තුලින් දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කර නව ප්‍රවාහන මාදිලි සහ ආයෝජන මාදිලි සැලසුම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුගත වෙලා පොදු ජනතාවට නවීන සුවපහසු ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ උදෙසා විප්ලවීය ප්‍රවේශයකට අපි මුහුණ දීලා අපි පටන් අරගෙන තියෙනවා. ඒ සඳහා මම කතාව මුලදී කිව්වා වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමා දිලුම් අමනුගම් මැතිතුමත් එමා අමාත්‍යංශ ලේකම්තුමත් රාජ්‍ය අමාත්‍යතුමා විදියට මට ලබා දෙන සහයෝගය, ඒ වගේම එතුමා ඒ සඳහා ලබා දෙන නායකත්වය, ඒ සභාව ලබා දෙන මැදිහත් වීම කැපවීම ඉතාම හෘදයාංගමව මේ අවස්ථාවේදී මම අගය කරන්න ඕනි. ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්තුමා මොන්ටි රණතුංග මැතිතුමා මම බොහොම ආඩම්බර වෙනවා. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බිහි වෙච්ච හොඳ පරිපාලන නායකයෙක් විදියට අපේ අමාත්‍යංශර දෙන පරිපාලන නායකත්වය අතිරේක ලේකම්තුමන්ලා සැලසුම් අධ්‍යක්ෂකතුමන්ලා විශේෂයෙන් ඒ සියලු දෙනාම අපි ගරු සභාපතිතුමන්ලාත් එක්ක ඉතාම අගය කරනවා. ඒ වගේම අපේ සමස්ත ළංගමේ සහ ඒ වගේම දුම්රිය සේවාවේ වැඩ කරන සියලුම අපේ සහෝදර සේවකයින්ට අපත් එක්ක එකට එකතු වෙලා වර්ජන වලට යන්නේ නැතුව අපට සහයෝගය ලබා දෙමින් මේ කරන එතුමන්ලා අපට ලබා දෙන සහයෝගය අපි කණ්ඩායමක් විදියට මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට භාජනය කරන්න අපි එකට එකතු වෙලා වැඩ කරන අවස්ථාවේදී එතුමන්ලා ඒ කණ්ඩායමේම කොටසක් විදියට අපිත් එක්ක එකට එකතු වීම ගැන අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි විපක්ෂයට ඉල්ලා සිටිනවා, ඔබ මේ වාද විවාද ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ අපි කියන දේ අපේ වැඩපිළිවෙලත් ඔබ අපත් එක්ක ඇහුම් කන් දෙන්න, ඒ වගේම ඔබේ දුවදරුවගේ අනාගතය වෙනුවෙන් මේ සියලු දේවල් අතර ඔබේ සහයෝගය අපි අපේක්ෂා කරනවා මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම ඔබට මට අහිමි වෙච්ච නමුත් ඔබේ දරුවාට හිමි විය යුතු නූතන පොදු ප්‍රවාහන සේවයක් අපේ රට තුල ස්ථාපනය කරන්න අපි කැප වෙන බව මේ අවස්ථාවේදී සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගොමිසුති.